සසරේ ආපු මුලාවෙන් ආපු පුරුද්ද. විද්‍යාවෙන් ආපු මුලාවෙන් ආපු පුරුද්ද බලවත්. ඉතින් ඕක ඒ හින්දා තමයි මේ ධර්මයක් අහලා ඕක ඇත්ත ඇති හැටි දකින්න උත්සාහ කරන්නේ. ඒ ඇත්ත ඇති හැටි දැකීම තුලින් තමයි සසරේ යන එක නවත්තන මාර්ගේ වඩන්න ලෝකෙන් මිදෙන මාර්ගේ ලෝකෝත්තර දැක්මට එන්න පුළුවන්. ඒකට තේරුම් ගන්න අර ලෝකෙට අයිති දෘෂ්ටියයි ලෝකෝත්තර දැක්මයි කියන එක දෙක. ලෝකෙට අයිති දෘෂ්ටිය අඳුර ගන්න හරි දක්ෂ වෙන්න. ඒ කියන්නේ මේ දැන් එක විදිහක් තමයි දැන් හිතේ ඇති වුණ ටික එළිය දෙයකට සම්බන්ධ කළා නම් ලෝකෙට අහුවුණා. හිතේ ඇති වුණ දෙයක් කවදාවත් එළියේ වෙන්න බෑනේ. ඒක හරියට අර හීනයක් දැක්කා වගේ කියන මට්ටමට අපි දක්ෂ වුණොත් හිතේ ඇති වුණ දේ හිත ඇතුලේ විතරයි. ඒ හැටි හිත ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යයන්. නේද? ඔව්. එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන්ද ඒක හටගත්තා? එහෙනම් මම ඒක නිරුද්ධත්වය. අපි ඒ ඇත්ත දකින්නේ නැහැ එක පැත්තකින්. ඒ ඒකම බාහිරය දකින්නෙත් නැහැ. ඇත්තටම බාහිරය දකින්න අවශ්‍ය නැහැ. දැන් අභ්‍යන්තරයේ තමයි තීරුම් ගන්න ඕන. නේද? එළියේ තියෙන රූප ඵලි නෑනේ අපේ හිතේ තියෙන තණ්හාවට. දැන් මේ පොත ඵලිද දෙන්නේ රණ්ඩු වුණාට ওই පොත එක්ක. පොතට තමයි අන්තිමට දඬුවම් දෙන්නේ. නේද? අපි බාහිර රූප වලට තමයි වැරද්ද පටවන්නේ. ওই පොතින්ද තමයි රණ්ඩු වෙන්නේ. මේ වැරද්ද පොතේද? කැකිල්ලේ තියෙන්නේ තමයි දෙන්නේ. දැන් ඕක දකින්න දැන් එක එක කෙනාට එක එක පැත්තෙන් බලන්න පුළුවන්. ඒ Tamanට වැටෙන මට්ටම. කොහෙන් බැලුවත් එන්න ඕන ඔය ධර්මතාවයේ තේරුම් ගන්න. ඕක දකින්න විදි කීපයක් තියෙනවා. ඒ කියන්නේ ආයතන පැත්තෙන් බලන්න පුළුවන්, ස්කන්ධ පැත්තෙන් දාන්න පුළුවන්, ධාතු පැත්තෙන් බලන්න. ඒකට තමන්ට පහසු පැත්තකින් ඕ තේරුම් ගන්න එකම ධර්මතාවය. ඒ කියන්නේ අපිට මේ නාමයයි රූපයයි වෙන් කරගන්න දක්ෂතාවයක් එනවා. ඒ කියන්නේ ඇතුලේ හැදුණ ඒවා හිතේම ඇති වෙන දේවල් ටිකක් නේද? ඇති වෙලා නැති වෙන දේවල් ටික. ඒවට බාහිර දේවල් ඵලි නෑ. බාහිර දේවල් වලට බැනලා වැඩකුත් නෑ. තණ්හා කරලා වැඩකුත් නෑ. මේ හිත ඇතුලේ මේ සිද්ධිය තියෙන්නේ. ඒකට ඒ සිද්ධිය අපි ඕකට අහුුනේ ආයතන පිරිසිඳ දැකපු නැති හින්දා. ආයතන වල මුලා වුණා. ඇහි හැකියාව ඇහි කෘත්‍ය අඳුරගත්තේ නැති හින්දා නේද? ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇහැ පිරිසිඳ දකින්න ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා කියනවා. ආයතන පිරිසිඳ දකින්න. ඒක ආයතන කිව්වහම 6යි තියෙන්නේ. ඒ 6නුත් 5ක් එකම වගේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික සාමාන්‍යයෙන් තේරුම් ගන්න පහසුයි. එකක් තේරුම් ගත්තොත් අනිත් ටිකත් ඒ විදිහමයි කියලා වැටහෙනවා නේද? හිත තමයි කොට්ටක් ටිකක් වෙනම හිතන්නේ. අපි ඇහැ ගැන බැලුවොත් ඇහැ කියන එකට පුළුවන් අර වර්ණ චිත්‍රයක් හදලා දෙන එක විතරයි. මේ හිතට දකින්න ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි. එහෙම නැත්නම් අර චිත්‍රයක් සටහන් මාත්‍රයක් ඇඳලා දීමේ හැකියාව තමයි ඇහැට තියෙන්නේ. ඒක අඳින්නේ වර්ණ සටහන් වලින් නේද? ඇහැ කියන කොලේ වර්ණ කියන වර්ණ වලින්ම අඳිනවා චිත්‍රය. කන ගත්තොත් කන කියන කොලේ ශබ්ද වලින් අඳිනවා චිත්‍රය. ශබ්ද සටහන කන ඇඳලා දෙන්නේ නේද? නාසයේදී ඒ ගඳ සුවඳ ගානාරම්මණය වලින් තමයි චිත්‍රය අඳින්නේ සටහනක් ඇඳලා දෙන්නේ ඔච්චරයි ඒ ආයතනෙට කරන්න පුළුවන් දිව කියන එකට අර රස සංඥා වලින් අඳිනවා චිත්‍රය නේද ඒකට යම් කිසි සටහනක් හදලා දෙන එක විතරයි ආයතනයකට පුළුවන් එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ට විෂය වෙන්නේ නැත්තම් ගෝචර වෙන දේවල් වෙනස්. ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද ගෝචර වෙනවා. ඇහැට ශබ්ද ගෝචර වෙන්නේ නැහැ. ඇහෙන් බෑනේ ශබ්ද අහන්න. ශබ්ද අහන්න කන තියෙනවා. ඒ ගෝචර විෂය වෙනස්. කනට ශබ්ද ඇහෙනා මිසක් වර්ණ පේන්නේ නැහැ. ඒ ආයතනෙට ගෝචර වෙන්නේ වෙනම ඒ ටික විතරයි. ඒක වෙන ආයතනයකට ගෝචර වෙන්නේත් නෑ. නේද? එක එක්කෙනාට ඒව අරමුණු කරන්න බෑ.
ඒකට එකයි.
ඇහෙන් දැනගන්න එක ඇහැට විතරයි පුළුවන්. හැබැයි ඇහැට බෑ අරමුණ විඳින්න. හරියට කණ්ණාඩිය වගේ. දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බ රූප හැදුනට කණ්ණාඩිය දන්නේ දැන් මොන ප්‍රතිබිම්බද හැදුනේ?
හිතට දෙනවා.
දැන් මොන ප්‍රතිබිම්බද හැදුනේ කියලා කණ්ණාඩිය දන්නේ අරමුණු විඳීමේ හැකියාව නැහැ. ප්‍රතිබිම්බය සකස් කිරීමේ හැකියාව විතරයි. ඒ වගේ ඇහැට පුළුවන් ඒ වර්ණ සංඥාවක් අරන්දීම මිසක් අරමුණ විඳීමේ හැකියාව නැහැ. කනට පුළුවන් ශබ්ද සංඥාවක් අරන්දීම මිසක් ඒක මොකක්ද කියලා විඳීමේ හැකියාවක් නැහැ. විඳින්නේ කවුද?
මනස.
මනස. හරි. ඒකට ආයතන පහෙන් අරන් දෙනේවා ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් අරන් දෙනේවා විඳින්නේ මනස. මනස විඳේ නැත්නම් අරගොල්ලෝ ඒ කියන්නේ මනස ඕක දැනගත්තේ නැත්නම් අරගොල්ලන්ට කිසිම දෙයක් කරන්න බැහැ. නේද? එතකොට මනස තමයි අර ආයතනෙන් ඇඳලා දෙන චිත්‍රේ බලන්. ඒක දැන් චිත්‍ර ප්‍රදර්ශනයේට චිත්‍ර ටිකක් ඇඳලා තියෙනවා තාම කවුරුවත් දැකලා නැහැ. කවුරු හරි දැක්කට පස්සේනේ ඔකේ වටිනකමක් දෙන්නේ. මේක විඳින්නේ. ඒ වගේ තමයි මේ මනස ඇවිල්ලා ওই ටික බලන්නේ. ඒතර මනස තමයි අතනින් ආ මේක හොඳයි කියලා
තෝරන්නේ.
ඔව් තෝරලා ඒවට වටිනාකම් දෙන්නේ. අඩු වැඩි විදිහට. හා ඒක තමයි කර්ම රැස් කරන අවස්ථාව. ඒක තමයි මේ මොහොතේ කරන වැඩි. දැන් අරගොල්ලෝගලේ පෙර කර්මයක විපාකේ විතරයි ඔය චිත්‍රය ඇඳලා දෙන්නේ. චිත්‍රයෙන් දඩ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒකෙන් මොකක් හරි අරගෙන ඔන්න දැන් හිතේ චේතනා ටික එනවා ඒකට. නේද? අදහස් ටික එනවනේ. ඒන අදහස් ටික මොකද කරන්නේ? දැන් අදහස් එන එකෙත් වරදන්නේ. ඒක හිතේ කෘත්‍යය. වරද තියෙන්නේ ඔය එන ටික එළිය දෙයට අයිති කියලා අවිද්‍යාවයි මුලාවයි දාන. චේතනාව වැඩ කළාට එතන නෙමෙයි වරද තියෙන්නේ. මේ හිතන දේ අයිති බාහිර දෙයකට කියලා හිතන එක. දැන් අපි දක්ෂ වුණොත් මේ චේතනා ටික හැදෙන්නේ හිතේ. මේක හිතේ කෘත්‍යය.
බාහිරට දෙන්නා.
ඒක බාහිරයට අයිති නෑ.
චේතනා කර්මය වෙන්නේ නැද්ද?
කර්මය වෙන්නේ අපි අරකට මුලා වුණා. දැන් හිතන්නේ ඔන්න බලන්න දැන් පොත ගැනනේ හිතන්නේ. හිතන්නේ හිත ඇතුලේ ඉන චේතනානේ ඕක හරි වටිනවා කියන. දැන් වටිනවා කියන එක පොතට අයිති කරහම අන්න කර්මය. දැන් මේ හිත ඇතුලේ එක නෙමෙයි නේද කොට? හිත ඇතුලේ සිද්ධ වුණ දේ අපි අයිති කරනවා බාහිරට. තේරෙනවද? මේ නාමය එළියේ තියෙන රූපයකට ගැට ගන්නවා අයිති කරනවා සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මේ නාම රූපේ ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. මුලාවෙන් තමයි ඒක බාර ගන්න. ඒත් මුලාවෙන් බාර ගන්නකොට මේ හිතේ ඇති වුණ චේතනා ටික අපි බාහිර රූපයකට අයිති කරනවා. එතකොට දැන් වටිනකම දෙන්නේ රූපෙට මිසක් හිතේ ඇති වුණ නාම ධර්ම ටිකක් කියලා නෙමෙයි දකින්නේ. එන්න. ඒතකොට බාහිර දෙයකට වටිනකම දීම තුල අන්න රූපේ බැසගෙන රූපේ පිළියම්. ලෝකෙට අහු වෙලා. දැන් මොකද වෙන්නේ? බාහිර දෙයට පුළුවන් අපිට සැපක් හරි දුකක් හරි දෙන්න. මේ හිතේම හදපු ටික බාහිර දෙයකට අයිති කළාට පස්සේ, මුලාව යෙදුනට පස්සේ ඒ දෙයට පුළුවන් අපිව විඳවන්න සැප හරි දුක හරි දෙන්න. නේද?
මේක ගත්තොත් සැප.
එතකොට අපි මෙතන ඇත්ත ඇති හැටි දැක්කොත් මේ හිතේ ඇති වෙන ටික හිතට අයිති දෙයක්. බාහිර රූපෙට ඕක අයිති නෑ කියන මට්ටමක මනස පිහිටියොත්, සිහිය පිහිටියොත් බාහිර දේවල් වලට පුළුවන්ද මේ හිත කම්පණය කරන්න? බෑ. මේ හිතේ කිසිම වෙනසක් කරන්න බෑ බාහිර දේකට. ඒතකොට හිතේ වෙනසක් කරන්න හැකියාව හදලා දීලා තියෙන්නේ අපේම තියෙන මෝඩකමට. නේද? බාහිර ලෝකෙට පුළුවන් අපිව සතුටු කරන්න හරි දුකටපත් කරන්න. ඇයි ඒක වෙලා තියෙන්නේ? හිතේ ඇති වෙන ටික අපි හිතනවා අයිති බාහිරයට කියලා. දැන් අපට සතුටක් හරි දුකක් හරි දෙන්න පුළුවන් බාහිරයට. නේද? දැන් ඔය ඇහෙන් දකින දෙයට ඒ රූප වගේ, අනිත් කණෙන් ඇහෙන ඒවට ශබ්දයට අදාළ අපි රූපයක් හදනවා. සද්දයක් ඇහුන ගමන් ඒ සද්ද ගැන චේතනා ටිකක් එනවනේ ඊළඟට අඳුරගෙන. එතකොට ඒ හදන ටික අපි බාහිර රූපයකට අයිති කියලා හිතන පුරුද්දේ තමයි ඉන්නේ. අවිද්‍යාවේ දෘෂ්ටි.
නේද?
ඕක තමයි සසරේ ආපු පුරුද්ද. එතකොට බලන්න දැන් අපිට ඇහෙන සද්ද, දැන් කතා කරන ඒවා ඇහෙනවනේ නේද? දැන් කවුරු හරි ඇවිල්ලා බනිනවා නම් මුලින්ම වෙන්නේ මොකද්ද? සද්දේ. ඊළඟට හිත ඇතුලෙන් හදනවා ඔය මට බනිනවා. ඒ වචන වලට තේරුම් දෙනවා නේද? මෙයා මට දැන් බනිනවා කියන අදහසයි. ඊළඟට බණින එක අයිති කරනවා සද්ද ආපු තැනට. අර පුද්ගලයාට අයිති කරනවා. එයා තමයි මට බණින්නේ. නේද? දැන් බලන්න සද්දේ කණෙන් අහලා ඒකට අපි තේරුමක් දෙනවා බණිනවා කියලා. ඊළඟට ඒ බැනීම අයිති කරනවා එළියේ තියෙන රූපෙට, පුද්ගලයාට. නේද? ඔය තුල නේද අරයා මට බනිනවා කියන අදහසට එන්නේ? හ්ම්. දැන් ඇත්තටම කවුද බැනලා තියෙන්නේ? දැන් බනිනවා කියන එක හැදුවේ කවුද? තමා. එන්නද? ඇහුනේ සද්දයක් විතරනේ. ඕකට බනිනවා කියන තේරුම හැදුවේ කවුද?
මනස අම්මටයි බනින්නේ.
තමා. දැන් tamamම නේද එතකොට බැනගෙන දෙන්නේ? අරේ වද්ද ටිකක් ඇව්වා විතරයි එයාට කරන්න පුළුවන්. බණින එක එයාට කවදාවත් කරන්න බෑ. තමන්ම තමයි මෙච්චර කල් බැනගෙන දෙන්නේ තමන්. ඔය බොරුවට අනුන් ඇල්ලුවා. එයාට සද්දයක් කරනවට වඩා වෙන දෙයක් කරන්න බෑනේ. මේ
එයාගේ චේතනාව ඒක.
එයාගේ චේතනාව අපේ හිතට අහු වෙනවා. දැන් ඕක තමයි ප්‍රශ්නේ. අපේ හිතේ තියෙන චේතනා ටිකත් එයාගේකටත් සම්බන්ධ කරගෙන. ඕක තමයි මේ හිත ඇතු. තමන්ම හිතාගෙන. ඈ? දැන් ඔන්න මෙහෙම බලලා තරහකාරයෙක්ගෙන් අන්න මට රැව්වා කියලා ඔන්න හිතා. පොඩ්ඩක් මේ පැත්ත බැලුවා විතරයි. හැමදේ එයා දැකලවත් නැහැ මේ ඉන්නවා කියලා. අපිව දැකලවත් නැහැ. එයා මේ මොකක් හරි දෙයකට මේ පැත්ත බැලුවා. අන්න අන්න රැව්වා. දැන් රැව්වා කියන එක කොහෙද හදලා
තියෙන්නේ?
අපේ ඇහෙන් ගත්තා මොනවා හරි නේද? ඇහෙන් ගත්තු එක ඔන්න මනසෙන් හදනවා දැන් වැඩ. ඔය මට රැව්වා තමයි. ඔය අර පරණ තරහ තමයි. ඔය රවලා බලන්න. කියලා ඕ දැන් හිතෙන් වැඩ. මේ හදන ටික මොකද කරන්නේ? ආයේ ගිහින් විශ්වාස කරනවා දැන් එයාට ආйти කියලා. ඒ එයාගේ චේතනාවෙන් තමයි ඔය රැව්වේ. නෑ අපි එයාගේ චේතනාවට අනුන්ගේ හිත කියවන්න හරි දක්ෂයි. Taman ගේ හිත කරන වැඩ ටික එකක්වත් තේින්නේ නෑ. Tamanටම Taman බැන ගන්නවා කියන එක තේින්නේ නෑ. ඒකත් දානවා අනුන්. දැන් කවුරු හරි ඔය කතා කරන එක්කෙනා අපිට නොතේරෙන භාෂාවකින් කතා කළා නම් මොකද වෙන්නේ?
ඒක අපි දන්නේ නැහැ. බැනමක් නෙවෙයි.
චීනෙක් හරි ජපනෙක් හරි ඇවිල්ලා දැන්
නෝ බයිනෝ.
මොනවද ඔය කියාගෙන යනවා? දැනුත් සද්දයක් ඇහෙනවා නේද? දැන් අපි හොඳට hina වෙවි හරි මේ අමුතු භාෂාවකින් කතා කරනවා කියලා hina වෙවි අහගෙන ඉන්නවා. බලනකොට එයා බැනලා හොඳට. දැන් අපි හදුවද මට බනිනවා කියන එක? නෑ. දැන් අනිත් එක්කෙනාට කියන අර මට හරි හොඳ කියලා ගියා නේ ඇවිල්ලා. පිටරට එක්කෙනෙකුත් මගේ හොඳ කියලා ගියා. බලනකොට බැනලා ගිහලා. දැන් මොකද අර ඇහුණ සද්දවලට දැන් ඇතුලේ තේරුම් හදපු හැටියේ නේද ඔය වෙනසක් උනේ. බැරි වෙලාවත් දැන් මෙයා මට බරිනවා කියලා තේරුම් හදාගත්තා නම් අර තමන්ම හදලා තමන්ම බැනගත්තා. වැඩේ තියෙන්නේ තමන් මේක කළාට උක අයිති කරනවා එළිය. දැන් කවුරු හරි මගේ හොඳ කිව්වා කියලා හිතනකොට හරි සතුටුයි නේ. ඒකත් අයිති කරනවා. ඔය කියන්නේ මගේ හොඳ කියලා හදාගෙන ඒකත් අයිති කරන බාහිරයට. ඔය මට බනිනවා කියලා ඒකත් හදාගෙන ඕකත් අයිති කරන බාහිරයට. දැන් ඔය හින්දා නේද බාහිර එක්කෙනාට අපිට බනින්න හරි හොඳ කියන්න හරි පුළුවන්. අපිව සතුටට හරි දුකට හරි පත් කරන්නේ දැන් බාහිර එක්කෙනා. දැන් මොකද වෙලා තියෙන්නේ? සතුටෙන් ඉන්නා නම් හැමෝටම කියන්න ඕන. ඕගොල්ලෝ මගේ හොඳ විතරයි කියන්න ඕන. වැරදි එකක්වත් කියන්න බෑ. ගෙදර ඉන්න හැමෝටම කියලා තියන්න ඕන. ඕගොල්ලෝ මගේ හොඳ විතරයි කියන්නේ වැරදි මොකවත් කියන්න බෑ. ඔය කිව්වේ නැතුවට ඕක තමයි කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මට ඕන විදියට ඉන්න ඕන කියන්නේ. නේද? ඔය ටික තමයි අපි කරන්නේ. අපි අපේ සතුට හොයන්නේ බාහිරින්. අනිත් අය ඔක්කොම මට ඕන විදියට ඉන්නවා නම් ඒසි දුකක් නැති වෙයි නේද? අනිත් අය ඔක්කොම Tamanට ඕන විදිහටම ඉන්නවනම් අපි කිසිම වරදක් පෙන්නන්නේ නැහැ. ඔය වරද්දක් කළත් ඕකත් හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් මොකද? අනිත් ඔක්කොම මට බනිනවා කියන එක දැනගත්තේ කවුද? හරි කෙනෙක් බනිනවා. මම හිතන්නේ මට බනිනවා කියලා. නේද? ඒ වුණාට අනිත් අය ඔක්කොම අනිත් අය ඔක්කොම හිතනවා කියලා කවුද හිතුවේ? ඒකත් මගේ හිතෙන්ම නේද හිතුවේ? නෝක තමයි මේ Taman තුල ඉන්න මායාකාරයා විද්‍යාකාරයව අඳුරගන්න බෑ. ඔක තමයි අපිට කියන්නේ. අනිත් අයගේ හිත ඔක්කොම අපි දන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. දන්නේත් නැහැ. දැනගන්න විදිහක් නැහැ නේ අනිත් අයගේ හිත දැනගන්නේ කොහේද? තමන්ගේ හිතවත් දැනගන්න බැහැ. හරි ඒගොල්ලෝ එහෙම හිතනවා කියලා කවුද හිතාගෙන තියෙන්නේ? අඩු ගන්න එහෙම කියලාවත් දැනගත්තා නම් ඒත් කමක් නැහැ. දැන් කියන්නෙත් නැතුව නේ
කියන්නේ. එතකොට ගැහුවත් මොකද කරන්නේ?
හැම එකම ඔහොම තමයි. දැන් ඔය හින්දා තමයි ඒ දැන් ඒ බුදුරජාණන් වහන්සේ අර ඒ භික්ෂූන්ට අවවාද දෙනකොට ඒකේ ඕකේ ගැඹුරට ගියාට පස්සේ තමන්ගේ අතපය කැපුවක් එයා එක්ක තරහක් ගන්න නැතුව ඒ දිහා බලා ඉන්න පුළුවන්. මොකද එයාට බෑ අපිට දුකක් දෙන්න. නුවණ පිහිටනකොට පේනවා. දැන් ඔතන ඔය පොඩි දෙයින් හිතන්නකො වෙන කාටවත් පුළුවන් ද අපිට බණින්න අපි බැනගත්තේ නැත්තම්. සමන්ත ඒ කියන්නේ අනිත් අයට පුළුවන් සද්දයක් දෙන්න විතරනේ. ඔය සද්දෙට අපි හිතුවේ නැත්තම් මේ මට බණිනවා කියලා කාටවත් පුළුවන් වෙයිද Tamanට බණින්න? බෑ, ඉතින් අනිත් අයට බණින්න ඉඩ දීලා තියන්නේ අපිමයි. ඔතන සංවේදී නැතුව ඉන්නවා කිව්වට වෙන්නේ අටලෝ දහමට අහු වෙන්නේ නැහැ. අටලෝ දහමෙන් කම්පාන වී ඉන්න පුළුවන්. ඒකයි එතන වටිනම. ඔව්. ඒ කියන්නේ බාහිර ලෝකයට අයිති කිරීම තුළ. දැන් ඔතන ගැඹුරින් බැලුවොත් වෙයි මේ හිත ඇතුලේ සිද්ධ වෙන දේ නේද? සිත ඇතුලේ සිද්ධ වෙන දේ බාහිර ලෝකයට අයිති කියලා හිතන එකේ නේද ඔය වැරද්ද තියෙන්නේ? ඔන්න ඕක දකින්න දක්ෂ වුණොත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හිත ඇතුලේ ඇති වුණ දේ හිත ඇතුලේ ඇති වුණ දෙයක් කියලා දැක්කනම් ලෝකෙට අහු නොවී ඉන්න පුළුවන්. නේද? එදාට බැරි වෙනවා කාටවත් ඇවිල්ලා බලන්න. බණින විතර නෙවෙයි හොඳ කියන්නත් බැරි වෙනවා. ඔව් දෙන්නයි බෑටි. නේද? ඔව්. ඉතින් එතන තමයි වෙනස තියෙන්නේ ලෝකෙට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හරි. ලෝකෙට අහු නොවි ඉන්න පුළුවන් ওই ධර්මතාවයේ දකින්න දක්ෂ වුණොත්. ඔච්චරයිද?
සාර බුදුහාමුදුරන්ට බණිනවා කෙනෙක් ඇවිල්ලා ඒ බණිනකොට බුදුහාමුදුරන් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කියනවා බැලන ඉරද කියලා නෝ මම ඒව එකක්වත් බාරගත්තේ
නැහැ. එයා ඉතින් හති වැටෙනකම් බැනගෙන බැනගෙන යනවා. බුදුහාමුදුරෝ එහෙ අහගෙන ඉන්නවා. තරහ ගිය පාටකුත් නැහැ. කවුරු හරි ඇවිල්ලා බැනගෙන බැනගෙන යනවා. ඉතින් ගානක් නැතුව ඉන්නවා. ඒ අන්තිමට මොකද වෙන්නේ? බණින එක්කෙනාට මහන්සිය නේ. බැනලා බැනලා මේකේ ප්‍රයෝජනෙකුත් නැහැ. මොකද වෙන්නේ? එතකොට ඒකේ ඇත්ත தත්ත්වය තමයි එයා කර්ම රැස් කරගන්න. විපාක විඳින්න කර්ම ගොඩාක් රැස් කරගන්න. අකුසලක. එයා අපායේ යන්න දුක් විඳින්න කර්ම ගොඩාක් රැස් කරගන්න. අපි බාරගන්න. එතකොට අර අමුත්තන්ට උයපු කෑම ටික ඒගොල්ලෝ ආවේ නැත්තම් කෑවේ නැත්තම් තමන්ට අන්න ඒදී සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේට දැනලා බැනලා ඉවර වුණහම ඒක තමයි තේරුම් කරලා දෙන්නේ නේද? ඒක තමයි ඒක ඒ නුවණින් ඔව විමසන්න. ඔව් දැන් ඒ බණිනවා බණිනවා තමන් ගණන් ගන්න. ඒ කියන්නේ අනිත් අය
අර මට ඔව් ඒක කොහොමද ඉවසගෙන
හිටියේ? ඒක බාරගත්තේ නැත්නම් ඒ බැනපු කෙනාට තමයි ඒ ටික යන්නේ.
ඒ ටික යන්නේ
අපි අපි ඒක බාර අරන් තරහ ගත්තොත් බැනපු එක්කෙනා දින ඕක ටික ටික පුරුදු කරන්න. يعني ආයතනවල දක්ෂ වෙනවා කියන්නේ ඕකයි. ආයතනේ අපි දක්ෂ වෙන්න ඕන ලෝකෙට අහු වෙන එක මේකයි කියලා තේරුම් ගන්න. දැන් අපි ඉන්නේ ලෝකෙට අහු වෙන මට්ටමේ. ආයතනිකින් දෙයක් ගත්තාම අපි බාහිර දෙයක් දැනගත්තා කියන මට්ටමේ තමයි අපි මේ සංසාරේ පුරුදු කරන්නේ. දැන් අපේ හිතේ ඇති වෙන චේතනා ටික බාහිර දෙයට අයිති කරගන්න. ඔය පුරුද්දනේ අපිට තියෙන. එතකොට අපි ඕක හිතට පෙන්වන්න දක්ෂ වෙනවා. ඕක එළියට අයිති කියලා හිතුණට මේක හිත ඇතුලේ සිද්ධ වුණ දෙයක්. හිත ඇතුලේ හැදුන දේ හිතට අයිති මිසක් බාහිරයට අයිති වෙන්න බෑ නේද? ඒක නුවණින් පෙන්වන්න පුළුවන් නේද ඔය ධර්මතාවය? පුරුද්දෙන් කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒක තමයි සිතිවිල්ල. දැන් මේකෙන් කියන්නේ කරන්න වැඩ නවත්තන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මොකද දැන් ආයතන 6 ආයතන 6 පාවිච්චි නොකර ඉන්න බෑ. හරිද? දැන් කිව්වනේ පෙර කර්මයේ විපාකයි කියලා. ඒකට ඒ ටික තියෙනවා. එතන පුළුවන් අපිට කර්ම රැස් වෙන විදිහට ඉන්නත් පුළුවන්, කර්ම රැස් නොවන විදිහට ඉන්නත් පුළුවන්. අන්න ඔය දෙකයි තේරුම් ගන්න. ආර්ය මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න ඕන, සසර යන මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න. ඕක පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ, මේ ධර්මය පෙන්නලා දෙන්න. ඕක දකින්න කෙනා, ඔතන නුවණින් දකින්න කෙනා අර සසර යන මාර්ගයේ වැඩි කර කර ඉන්නේ. ටික ටික ආර්ය මාර්ගයේ පැත්තට තමයි වැටෙන්නේ. මොකද මේකෙන් අපව දුකටපත් කරනවා කියන එක පේනවනේ. ওই විදිහට කර්ම කළොත් తాවකාලික සැපයක් තියෙයි. නේද? ආස්වාදයක් තියෙනවා. ඒකයි ඒවට ඇලෙන්නේ රූපේ බැස ගන්න. යම්කිසි ආස්වාදයක් තියෙනවා. ඒ වුණාට ඕකේ විපාකේ වැඩි, ආදීනවේ වැඩි. අපේ මහා දුකකටපත් කරනවා. ඒ හින්දා ඔක දැන් නුවණින් බලනකොට ওই දෙකක් කියලා දකිනකොට දැන් මෙච්චර කල් අපි ලෝකෙට අහුුනේ මෝඩ කමෙන් නේද කියලා පේන්නවා. ඒතොර තමන් කැමති මෝඩෙක් විදිහට ඉන්නද, මුලාවේ රැවටි රැවටි ඉන්නද ඇත්ත දකින්න කියන එක පේනවා. හිත දකින්නවා. මේ හිතට උක පෙන්වන්න අයෝ. මෙහෙම මුලාවකටපත් වෙනවා කියන එක ඉස්සෙල්ලා දැනගන්න. ඊළඟට ටිකෙන් ටික හිතට පෙන්වන්න පුළුවන් අහම ආයතන වශයෙන් මේක. දැන් ඔය දකින්න ලේසි විදිහක් තමයි හිත ඇතුලේ තිබෙන ස්වභාවය එකක්. ඒවා බාහිරට අයිති වෙන්න විදිහක් නැහැ කියන එක නුවණින් පෙන්වන්න. දැන් අපි ඉන්නේ ඔය දෙක බාහිරට අයිති කරන සම්බන්ධ කරන මට්ටමක තමයි ඉන්නේ සසරේ පුරුද්ද එක. ඒකට ඒක කඩන්න තියෙන්නේ ඔක නුවණින් පෙන්වන්න වෙනවා නේද? එතකොට ඒ පෙන්වන්න නම් සිහිය පිහිටන්න ඕන මෙහෙම දෙයක් වෙනවා කියලා. මේ මොහොතේ මෙහෙම දෙයක් වෙනවා කියලා සිහිය ඕන, ඒක නුවණ යොදන්න. එතකොට ආයතනයක් වැඩ කළා කියන්නේ ආයතනෙන් සංඥාවක් අරන් දෙන එක විතරයි කරන්නේ. ඔය සංඥාවේ නෑ මේ රූපවලට බාහිර දේවල් වලට අයිති මොකවත්. ඒ ටික හදන්නේ හිත ඇතුලේ චේතන. නෑ නෑ අත්තරින් යන්න එපා. ඕක බලන්නකො. මග වැඩිම තමයි ඕක හිතට පෙන්නන්නේ. මේ හිත ඇතුලේ හදපු දෙයක් නේද රූපයකට සම්බන්ධ කළේ. ඔය නිසා නේද ඔය රූපෙට තණ්හා කළේ. අන්න ඔය ටික පෙන්වන්න. දැන් ඕක ඇත්ත දකින්නකොට අර රූපෙට අයිති කරන්නේ නැහෙනේ හිත ඇතුලේ ඇති උන. ඒක තමයි මග වැඩිම. ඒක තමයි අත්හැරීම කියන්නේ. දැන් රූපේ අල්ලගන්නේ ওই මුලාව හින්දානේ. ඇත්ත දකින්නකොට දැන් ඕක තමයි විදර්ශනය. හරි? දැන් මෙහෙමයි. පැයක් හරි විනාඩි 5ක් හරි ඔය දේ කළොත් මාර්ගය වැඩෙනවා. දැන් ඔය දේ විනාඩි 5ක් විතර කරන්න බලන්න. කරන්න. නෑ නෑ. මෙහෙමයි. මේක අහගන්නකො. දැන් මේ දේ කරන්න පුළුවන් නම් මේක කරන්න උත්සාහ කරන්න. කරනකොට පෙයි මේක කරන්න බැහැ කියලා. අපි හොඳ ලස්සනට තේරුම් ගත්තට පුළුවන් කියලා හිතුවට කොහොම හිත හිතා ඉන්නකොට පෙයි මොකක් හරි හේතුවින්ද ඒක කෙරෙන්නේ නැහැ කියලා පෙයි. ඕක කරන්න හැදුවට හිත වෙන ඒවයි දුවල. අර ලෝකෙට අයිති කුරුද්දට දුවලා ඉවරයි. මේ එකක් හිතනකොට 100කට විතර හිත දුවලයි. ඒක තමයි. දැන් කරන්න ඕන දේ තේරුම් ගන්න. මේකයි කරන්න ඕන දේ. හරි? විනාඩි 5ක් හරි ඔය කියපු දේ තේරුම් ගත්තා නම් දැන් ඔය ආයතන දිහා බලන්න පුළුවන් නේද? හිත රැවටෙන්නේ නැහැ. ඒක බලා ඉන්න පුළුවන් නම් ඕක තමයි කරන්න ඕන දේ. දැන් ඕක කරන්න ගියාට දැන් ටිකක් වෙලා බලනකොට වෙයි මේක පටන් ගත්තට මේ වෙන දෙයක් නිතර කරන්නේ. අපි සාසර පුරුද්දේම නෙමෙයි. එතකොට වෙයි මගේ මේ සිහිය පිහිටන්න අමාරුකමක් තියෙනවා. සිහිය පිහිටන්න ඕනනේ ආයතන වලට. සිහිය පිහිටන්න ගියාට සිහිය පිහිටන්න බෑ. අන්න එතකොට පේනවා මේ චිත්ත සමාධියක් තිබුණා නම් ඊට වඩා මේ දේ කරන්න පුළුවන්. හරි? මේ හිතේ කලබල ගතිය අඩු කරගන්න. මේ හිත එහෙ මෙහෙ දුවනවා අපේ නීවරණ බලව. يعني ඇලීම් ගැටි සෑහෙන බලව. ඒකට ඒව අඩු කරගන්න. ඒකට උපක්‍රමයේ තමයි මොකද්ද? සමාධිය වැඩෙන්නේ. සමාධියක් වඩන්න තමයි අපි එක තැනක වාඩි වෙලා ස්පියාගෙන කරන භාවනා කරන්නේ. හරි. එතකොට ඒක කරන්නේ මේ සඳහා. නැතුව ඒ භාවනාව කරාට නිවන් දකින්න බෑ. මාර්ගය වැඩෙන්නේ නෑ. ඒක උදව් කරගන්න ඕන අපි මේ විදර්ශනය කරන්න. ඒ කියන්නේ මේ නුවණින් දැක්ක දේ හිතට පෙන්වන්න. ප්‍රායෝගික කරන්න. දැන් අර ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනකොට ওই ටික ඕන. එතකොට පෙයි මේ සීලය කැඩෙනකොටත් මේක කරන්න අමාරුයි. එතකොට පේනවා සීලය රකීමේ වටිනාකමක් Tamanට පේන්න ගන්නවා. එතකොට සීලය සමාධි. ඔය දෙක උදව් වෙනවා මොකටද මේ ප්‍රඥාව වඩන එකට. හරි? එතකොට මේ ප්‍රඥාව වැඩිමයි මූලික වෙන්න ඕන. ඒක කරන්න පුළුවන් නම් ඒක කරන්න අනිත් භාවනා නැති වුණාට කමක් නැහැ. ස්පියාගෙන වාඩි වෙලා කරන එක නැතිම වුණත් තමන්ට මේ දේ ආයතන වලටයි මේ හිත වැඩ කරන හැටි සිහියෙන් බලබලා ඉන්න පුළුවන් නම් ඒ වැඩෙන්නේ ආර්ය මාර්ගයෙන්. හරි. ඒක කරන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒක කරන්න යනකොට තේයි කොච්චර අමාරුද මේ සිහිය පිහිටන්නේ. හරි. ඔව අමතක වෙනවා. අනේ පොඩ්ඩක් වෙලා ගලත් වටිනවා. පැය ගාණක් භාවනා කළාට වඩා වටිනවා. හරි? එහෙනම් තමයි කියන්නේ මේ විදර්ශනාව සිපිය ගහන මොහොතක් කළත් ඒක මහා ආනිසංස තියෙනවා. පැය ගණන් නොකළා. එහෙනම් පුළුවන් වෙලාවට මේ බලන්න. දැන් ඒක කරනකොට තමයි තේරෙන්නේ මේක කොච්චර අමාරුද. අන්න එතකොට පේනවා සමාධියේ අවශ්‍යතාවය. සමාධිය වඩන්න ගියාම සීල නැත්තම් සමාධිය වැඩෙනවා. සීලෙත් ඕන. සමාධිය වැඩෙනවා. අයි ඒ දෙක වැඩෙනකොට ආපහු අපි මේක කරන්න පුරුදු කරනවා. එතකොට සමාධිය හරියනකොට ආපහු එන්න ඕන විදර්ශනයට. විදර්ශනය කරද්දී අමාරුයි කියලා දැනෙනකොට ආයෙ ගිහින් සමාධිය වඩා ගන්නවා. සමාධිය ටිකක් වැඩෙනකොට ආපහු විදර්ශනය කරන්න උත්සාහ කරනවා. අන්න ඒ විදිහට මේ දෙපැත්තම හදා ගන්නවා. එතකොට දන්නවා තමන් මොකක් හින්දාද මේ සමාධිය හදන්නේ. මේ සමාධිය හදන්න තමයි අපි උදේ කරපු භාවනා තුනම කරන්නේ. මෛත්‍රිය, අසුබය, ආනාපානසති. හරි? දැන් උතන තව වැදගත් දෙයක් තියෙනවා. දැන් ඒ තුනම මං කිව්වේ සමාධිය හදන්න. මොකද සමහරු හිතන් ඉන්නා දැන් අර කරපු ආනාපාන සතියෙන් නිවන් දකින්න. හැබැයි මේ දැක්ම තියෙන කෙනාට පුළුවන් ඒක මාර්ගය කරගන්න. එහෙම නැත්නම් එකෙන් ඒක සමාධිය හදන්න නීවරණ යටපත් කරන්න උදව් වෙනවා මිසක් ධර්මය දකින්න නුවණ ධර්මයක් අහලා හදාගන්නම වෙනවා. ඒකට වෙන විදිහක් දැන් මේවා තේරුම් ගත්ත කෙනාට අරක උදව් වෙනවා මේක තව ටිකක් කොන්න දකින්න අර ධම්මානුදම් ප්‍රතිපදාවට යන්න උදව් වෙනවා මේ අවබෝධය. ඔකයි කියන්නේ සද්ධර්ම ශ්‍රවණේ ඕන. හරි? යෝනිසෝ මනසිකාරේ යොදන්න Tamanට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අනුව මේක වෙන හැටි මුල හොයන එක තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. මේ හේතු. හරි? ඒක හොයන්න ධර්මයේ අහන්න නැතුව බෑ. එහෙම පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. නැත්තම් පසේ බුදු වෙන්න. එතකොට අපිට මේ ධර්මයේ අහලාම තමයි ඔය අවබෝධය ගන්න ඕනේ. ඒක තමයි. ඉතින් මේ ධර්මයේ තියෙන කාලෙක ඉපදුන එකේ වටිනකම ඒක. එතකොට ඒ ධර්මය ඊළඟට නුවණින් මෙනෙහි කරන්න ඕන තමාගේ පැත්තෙන් ඊළඟට වැඩෙන්න ඕන කරුණු දෙක තමයි. ඔය යෝනිසෝ මනසිකාරය පිහිටන්න නම් සිහිය සති සමාධි දෙක අවශ්‍ය වෙනවා. එතකොට ඒවා කාටවත් දෙන්න බෑනේ. සතිය සමාධිය තමන් තුලින් හදන්න ඕනේ. ප්‍රඥාව මෙහෙමයි දැන් විදර්ශනය කරන්න දැනගන්න. දැනගත්තු කෙනාටයි විදර්ශනය කරන්න පුළුවන්. ධර්මය අහලා දැනගත්තු කෙනාට නිකන් ඔය දේ වුණත් දැන් ඕක තේරුම් ගත්තේ නැති කෙනෙකුට කරන්න බෑනේ මේ හිතේ තියුණ දේ බාහිර දේ යක වෙනම දෙයක් කියන එක එකපාරට කෙනෙකුට අමාරුයි අවබෝධ කරගන්න. ඔය හුවත් ඉතින් ඔහම ලේසියෙන් අවබෝධ වෙන්නේ නැහැ. ඕක ආයේ ලබන සතිය ඇවිල්ලා හුවත් ආයේ අනිත් පැත්තට උත්තර දෙයි. ඒක අහපු එක සෑහෙන නුවණින් මෙනෙහි කරන්න තියෙනවා. හරි? ඔව් ඒක පුරුදු කරන කොට තමයි ඒකේ Tamanta තව තව ඒක අවබෝධ වෙන්නේ. ඒකයි දැන් ඒ අවබෝධයට ඇති වෙන කරුණ වල තියෙන ධර්මය අහන්න කියන එක විතරකුත් නෙමෙයි ධර්මය සාකච්ඡා කරන්න කියන එකක් තියෙනවා. ධර්මය අහන්න සාකච්ඡා කරන්න. මොකද ඒවයින් තමයි අවබෝධය වැඩි වෙන්නේ. හරි? මේ දෙකම උදව් වෙනවා ධර්මය දකින්න. ඒ විපාක විඳින එක සංඛාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර නෙවෙයි. සසරේ ගෙනියන කර්ම නෙවෙයි. සබ්බේ සංඛාරා කියනකොට ඒ හැම සංඛාරෙම අනිත්‍ය. පොදුවේ හැම සංඛාරෙම අනිත්‍ය.
අර සංස්කාරකේ
තමයි. හේතු ප්‍රත්‍යයෙන් ඇති ඒ සංඛාර ජාති. සංකත ධර්ම වර්ග හතරක් තියෙනවා. වර්ග හතරක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා සංකතයි. ඊළඟට පුරාණ කර්ම නිසා ඔය දැන් ඇහැකන ආයතන මට්ටමින් එන ඒවා තියෙනවා. කියන්නේ ලෝකෙට අයිති සංකත දේවලුත් තියෙනවා. ඒ කියන්නේ සසරේ යෑමට එච්චර බලපෑමක් නැති. හරි? ඒ කියන්නේ දැන් ගහක් පැලවෙන හැටිත් එතනක් තියෙනවා හේතු ප්‍රත්‍ය හේතුඵල ක්‍රියාවලිය. හරි? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ වට සංකතයි. ඒ වුණාට නෑ, එතනක් තියෙනවා මේ හේතුඵල සම්බන්ධයක් තියෙනවා. දැන් අඹ ඇටයකින් හැදෙන්නේ අඹ ගහක්මනේ, කොස් ගහක් හැදෙන්නේ නෑනේ. ඒවයි හේතුඵල තියෙනවා. දැන් ඒවට අවශ්‍ය වතුර පෝර අරව මේවා එන්න ඕන. ඔය හේතුඵල සම්බන්ධ තියෙනවා.
හරි?
එතකොට එහෙම සංකත දේවලුත් තියෙනවා. ඊළඟට දැන් කර්ම විපාක විදිහට සංකත දේවලුත් තියෙනවා. ඊළඟට අපි අලුතෙන් කරන කර්ම සසරේ යන්න කරන ඒවටත් කියන්නේ සංකත සංකාර. ඊළඟට ඒ යන එක නවත්තන්න කරන මාර්ගයේ වැඩිමක් තවත් සංකත. ඒවත් හේතුඵල. හරි? එතකොට ඒ වර්ග හතරක් තියෙනවා. ඒ ඔක්කොටම පොදුයි සබ්බේ සංඛාරා කියනවා. පොදු ලක්ෂණ තමයි අනිත්‍ය. අනිත්‍ය කියන එක පොදු ලක්ෂණ. හරි? අනිත්‍ය මම විස්තර කරලා තියෙනවා එක පැත්තකින් නිට්ටය කරන්න බෑ. මොකද මොකද ওই නিত্য කිරීම තුල තමයි දැන් අපට බලපාන අර්ථ ගන්න තියෙන්නේ එතන. නিত্য කිරීම තුල තමයි අපි ආස්වාද විඳින්නේ, සුඛය විඳින්නේ. වටිනකම දෙන්නේ සුඛය විඳින්නේ නিত্য කරන්න පුළුවන් වුණොත් විතරයි. හැබැයි අපි මෙතන දකින්න ඕන ඒ සංඛාරෙත් අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍යයි. දවා අනිත්‍ය ධර්මය තුල අර නිත්‍ය කරන්න හදපු එක නිකන් නැති වෙනවා නේද? අපි සපක් ආස්වාදයක් විඳින්න හදපු එක පිහිටන්නේ. මේ නිත්‍ය කරන්න බෑ. මොකක්වත් නිත්‍ය කරන්න බැරි ස්වභාවය තමයි අනිත්‍ය කියන්නේ. නේද? එතකොට අපි යමක් නිත්‍ය කළා නම් ඒ කියන්නේ අපි බාරගත්තා නම් රූපයක් කියලා බාරගත්තා නම් ඒකේ අනිත්‍ය සංඥාව වඩන්න වෙනවා. ඒ තුන් ආකාරයකට අපි පැහැදිලි කළා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගම. එතකොට අනිත්‍ය සංඥාව වඩනවා. ඒක ඇත්ත දකින්න. එතකොට ඒ රූපෙන් ඇත්ත දකිනකොට අර රූපේ මුලාව නැති වෙලා රූපෙන් මිදෙන. කලින් නিত্য සංඥාවෙන් අරන් ඒකෙන් ආස්වාද විඳින පැත්තෙන් බාරගත්තු එක අනිත්‍ය ස්වභාවය දකිනකොට ඒකට අහුවෙන්නෙම නැහැ. ඇත්ත ඇතිහෙටි දකින්න. ඒක ගැඹුරෙන් හිතන කෙනෙකුට පුළුවන් මම උදේ පටන් ගන්නකොට මේ ශරීරය ගැන කිව්වනේ. දැන් මතක තියාගන්න දැනට ශරීරේ රූපේ අපි බාර ආරම්භන. ඒකෙන් ආස්වාදය විඳිනවා. නේද? මගේ ශරීරය කියලා. දැන් මගේ ශරීරය හොයන්න කිව්වනේ. ඔය හැවීම තමයි සමුදේයයි අත්තංගමයි තේින්න ගන්න. දැන් කෝ තියනවා කියපු ශරීරය කෝ. අතීත එකක් නෙමෙයි දැන්. නේද? අන්න සමුදේ දකින්නකොට අත්තංගමයේ තේින. මෙච්චර කල මේ රැවටිච්ච රූපයක් නෙමෙයි රූපේ කියලා හිතාගෙන ඉති. ඕක ටිකක් ඒ ගැඹුරක් දකින්න කෙනෙකුට ශරීරෙන් නිදෙන්න පුළුවන් ශරීර රූපේ හොයනකොට. ඉති රූපං ශරීර රූප මේක තමයි රූපය. ඒ රූපේ කොහමද හටගත්තේ? සමුදේ හොයනකොට පේන්නේ අත්තංගම. මුලාව තියනකන් තමයි ඒක තියනවා කියලා පැවැත්මක් දීලා තියෙන්නේ. ඇත්ත දකින්න පේන්නේ අනිත්‍ය. නිත්‍ය කරන්න බැරි දෙයක් නේද මේ නිත්‍ය කරගෙන ඉන්නේ. එතකොට එතන විඳ සුඛය ආස්වාදේ නැති වෙනවා. ඒ කියන්නේ එතකොට මේ අනිත්‍ය දකින්නකොට අර නිත්‍ය කිරීම තුල සැපයි කියලා හිතුවට දුක මුලාවෙන් හදාගත්තු දුකක නේද. તો අනිත්‍ය දකින්නකොට රූපෙට අහු වෙන්නේ නැහැ. රූපෙට අහු නොවන ගතිය. ඔව් ඒක නුවණින් දකින්න ඕන දෙයක්. සංකත ධර්මවල දැන් දකින්න ඒවා ගොඩක් තියෙනවා. එකක් ඔය අනිත්‍ය ලක්ෂණ. දැන් රූපේ සංකතයි කියන එක. ඒක තේරුම් ගන්න ලෝකෙට ඇවිත් හැමදේම සංකතයි කියන එක තේරුම් ගන්න. සංකත නොවන ධර්මතාවය මේ ලෝකේ නැහැ. මත ලෝකේ කියලා අපි එක්කෝ දාගෙන තියෙන රූප ටික එහෙම නැත්නම් චිත්ත හිත එහෙම නැත්නම් චෛතසික. ඔය ටික ඔක්කොම සංකතයි. සංකතය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන සංකතයයි ලක්ෂණය තමයි අනිත්‍යය. අප දුකටපත් කරා. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. අපිට මේ අවුරු ලෝකෙ ඈ ධම්මා කියනකොට වෙනස්. ධම්ම කියන එකෙන් තමයි ආත්ම සංකල්පය. සබ්බේ ධම්මා අනත්තාති. සංඛාරා අනිච්ඡාති දුක්ඛාති ධම්ම වලින් තමයි ඒක ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා තමයි ආත්ම සංකල්පය. ඒකට සබ්බේ ධම්මා අනත්තාති කියන එක ධර්මතාවය. ඒවා ඒ ධම්ම දැන් ඇහෙන් දකින එකේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා තමයි අර දම් රූපයකට සම්බන්ධ කිරීම තුල තමයි අපිට නිමිත්තක් ඉතුරු වෙන්නේ. සටහනක් ඉතුරු වෙන්නේ. මේ බාහිර රූපයක් ගැන මේ හිතනවා කියලා මේ මතක් කරන්නේ. එතකොට ධම්ම මට්ටමට පහු අහුවෙලා. මන දම් මනසට අරමුණු වෙන මනස කර්යයේ චේතනා කියන්නේ චෛතසිකයක් විතරයි. ධම්ම කියන්නේ දැන් ඇහැට රූප වගේ මනසට අරමුණු කරන්න දෙයක්. මෙතන ඉඳන් උගන්වන්නේ සය කියනකොට දෙයක් තියෙනවා නේද? මේ මනසට මතක් වෙන අරමුණු කරන්න පුළුවන් දෙයක්. හිතට චිත්ත රූපයක් මවලා දෙනවා. ඒ චිත්ත රූපය ඇත්ත ඇති හැටි අපි දන්නේ ආව අනුරාධපුරයේ තියෙන දුර තියෙන රූපයක් කරලා තමයි ගන්න. ඒ අන්න දැන් හිතේ ඇති වුණ දේ රූපෙට සම්බන්ධ කරනවා. තේරෙනවද? හිතේ ඇති වෙන ටික රූපෙට ගැට ගන්නවා. මොකද තමයි අපේ පුරුදු. එතකොට මන ධම්ම කියන එකේ මම මෙහෙ ඉන්නා රූපාරෙහි තියෙනවා. තේරෙනවද? අපි මේ හිතේ තියෙන මේ චෛතසික ටික රූපෙට සම්බන්ධ කරනකොට මෙන් දැන් බාහිරයක් ගැන හිතන්නේ. මෙහෙ ඉන්න මම බාහිරයක්. නැග ආත්ම සංකල්පෙ ඉන්නේ ධම්ම කියන එක තුලින්. ධම්ම කියන එකත් හිතේ. දැන් ධම්ම කියන්නේ මනෝමය දෙයක් නේ. මනසෙන්ම හදන දෙයක් නේ. මනස අරමුණු කරන්නේ. එළියේ තියෙන දෙයක් මනසට අරමුණු කරන්න බෑ. ඒ කියන්නේ ධම්ම හදන්නේත් මනස තමයි දැන් ප්‍රධාන වෙන්නේ. මනෝ කුබ්බං ගමා ධම්මා මනස තමයි ඉස්සෙල්ලා ඉන්නේ. මනෝ සෙට්ටා එයා තමයි ප්‍රධාන වෙන්නේ. මනෝමය තමයි ධම්මදේ මනසෙන් මහදපු දේ. මනෝමය. එතකොට ඒ ඔන්න ඔය කාරණාව දන්නේ නැති හින්දා තමයි අපි මේ මනෝමය දේ රූපයකට අයිති කරන්නේ. එහෙනම් මනසෙන් හදපු දේ අපි විශ්වාස කරන්නේ රූපයක් කියලා. ඒ තුල තමයි මම මේ පැත්තේ රූප අර පැත්තේ. ආත්ම සංකල්පය. එතකොට මට අයිති කරගන්න දෙයක් හදලා තියෙනවා. ආස්වාදයක් විඳින්න දෙයක් හදලා තියෙනවා. ඒ ඔය ඕක කරනවා කියලා නොදන්නකමයි මෙතන අපි ලෝකෙට අහු වෙලා අර ඒ වයින් ඇලෙන්නේ ගැටි. අපිට සතුට හරි දුක හරි දෙන්න පුළුවන් ලෝකේ දේවල් වලට. දැන් මේ මන ධම්ම එකේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා තමයි අර කාට හරි අපිට බණින්න පුළුවන්. අපිම බැනගෙන අනිත් එක්කෙනාට අයිති කරනවා අරයා බැන්නේ කියලා. මම දන්නවනේ තමන්මයි බැනගන්නේ කියලා නේද? කාටවත් බෑ තමන්ට බණින්න. අපි බැනගත්තේ නැත්නම් එන කාටවත් බෑ අපිට බණින්න. චෛත්‍ය ගැන හිතන එක නෙමෙයි වැරදි. රහතන් වහන්සේටත් පුළුවන් චෛත්‍ය ගැන හිතන්න. එනස තියෙන්නේ හිතේ ඇති වුණ එක හිතේ ඇති වුණා කියලා දන්නේ නැතිකම. ඒක එළියේ දෙයට අයිති කියලා මුලාවෙන් අවිද්‍යාව වෙනවා. හිතේ ඇති වුණ දේ හිතේ ඇති වුණ ධර්මතාවයක් කියලා දැකීමේ ශක්තියයි අපිට නැති. මේවා හිතේ බාහිරයටයි කියන මුලාව. ඒවන්නේ එකයි කඩා ගන්න. අතුර හිතන එක නවත්තන්න නෙමෙයි. ඕන තරම් හිතන්න දැන්. ඕන තරම් හීන දකින්න. දකින්නේ හීනයක් කියලා දැනගන්න එච්චරයි මේ කියන්නේ. තේරුණා? හීන කොච්චර දැක්කත් කවන්නේ හීන ඇත්ත කරගන්න තියෙන්නේ. නෑ නෑ නෑ. සිතවිල්ල නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම හිතනවා කියලා දැනගන්න එක කෙලෙස් නෙමෙයි. ඒක කුසලයක්. මේක මේ හිතේ ඇති උඩ සිතවිල්ලක් කියලා දැනගන්න එක මතක තියාගන්න දක්ෂතාවයක්. කුසලයක්. මේ දැක්කේ හීනයක් කියලා දැනගන්න එක තමන්ගේ නුවණ. ඒකෙන් ලෝකෙට අයිති කරනා නෙමෙයි ලෝකෙන් මිදෙන. මේ හිතුවේ එළිය තියෙන දෙයක් කියන එක තමයි ආසර යන විදිය. දුකට අහු වෙන විදිය, ලෝකෙට අහු වෙන. හිතේ තියුණ දේ හිතේ තියුණ දෙයක් කියලා දැක්කහම ඒක හීනයක් විතරනේ. ඒකට රූප සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මේ හිතෙන් දැනගත්තා කියන්නේ සිතුලි මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ හීනයක් විතරයි. නේද? මේ හීන ඇත්ත කරගන්න ගිහින් තමයි අපි ඉතින් ලෝකෙට අහු වෙන්නේ දුක් වෙන්නේ. ඇත්ත කරනවා කියන්නේ ඒව රූප වලට සම්බන්ධ කරනවා. තේරුණා නේද මේ කියන්නේ? හිත ඇතුලේ හදන දේවල් එළියේ තියෙන දේවල් කියලා හිතපු ගමන් ඔන්න ලෝකෙට අහු වෙනවා. හිත ඇතුලේ හදපු දේවල් හිතෙන්මයි හැදුවේ ඌක එහෙමම හිතෙන්ම නැති වෙලා යනවා. ඉතින් වෙන මොනව වෙන්නද නේද? හීනයක් දැක්කට ඒක එහෙමම නැති වෙලා ගියා මිසක් ඒකට ඇලෙන්නවත් ගැටෙන්නවත් හේතුවක් නැහැ. මේ හිතේ ස්වභාවය හිතෙන් පෙන්නනවා. හීනේ හීනයක් විදිහට දැක්කොත් නව කර්ම සකස් වෙනවා.
ඒක ස්වභාවික දෙයක්
නෙවෙයි. හැබැයි හීනේ හීනයක් බව නොදන්නත් කාවෙන් හිටියොත් අන්න අවිද්‍යාව එනවා. ඔව් හීනෙන් ගුටි ගන්නත් පුළුවන්. ඒ හීනෙන් බය වෙන්න පුළුවන්. හීනෙන් හොඳ කෑමක් කන්නත් පුළුවන්. හීනේ හීනයක් කියලා දැනගන්නකොට නිවන් දකින්නත් පුළුවන්. ඇත්ත අවබෝධ කරන මාර්ගයට වැටෙන්න. එතකොට අපි මේ ආයතන හින්දා දකින හීනේ ඇත්ත කරගෙනනේ අපි ජීවත් වෙන්නේ. ඔන්න ඒක. මේ හීනේ හිතෙන් හදපු දෙය හිතෙන් හදන දෙයක් කියන එක හිතට පෙන්වන්න පුරුදු වෙන්න. හිතේ ඕක දැන් ටිකක් ගැඹුරුයි. ගැඹුරු වුණාට ඔතන තමයි ඇත්ත
තියෙන්නේ.
ඉතින් අපිට අමාරුව තියෙන්නේ කෙනෙක් බණිනකොට තරහ ගන්න නැතුව ඉන්නයි අමාරුව තියෙන්නේ. තරහ ගන්න එක හරි ලේසි. ඒ සසරේ ආපු පුරුදු ටිකක් කඩා ගන්න එක ලේසි නෑ. ඒකයි අමාරු. හැබැයි බැරි දෙයක් නේ. නේද? හොඳයි. අපි එහෙනම් දැන් මේ කාලය තුල දැන් සතුටු වෙන්න පුළුවන් හැම දෙනාටම මහා කුසල සම්භාරයක් ප්‍රස් කරගත්තා කියලා සීල සමාධි ප්‍රඥා වැඩෙන, දර්ශනීය වැඩෙන මාර්ගය අවබෝධ වෙන්න පුළුවන්. ඒවට උපකාරී වෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල්. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහානිසංස කුසල්. ඉතින් පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් වාදකයන් නරකක් කපල උපද්දවයක් දෙඩක් දුකක් සොර සතුරු වාදකයක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියෙනවා. ඒ සෑමගෙන් අප සැවොම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මනුකරජිති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉදිරියට අදින කාලයෙන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. මේ සද්ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍යාන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුණ්‍ය කර්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. හිමිනා පුණ්‍ය කර්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ නුතු යාවිදම්පාන පත්තේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.